Sri Lanka. Eki yadeshyak udesa pahandura. Navasilanta spur sangvidhanen. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
බෝවන් අද 2021 ඔක්තෝබර් මාසේ 15 සිකුරාදා. හැම සිකුරාදා දවසකම වගේ අදත් අපි ඔබේ නිවහන්ට ගොඩ වෙන්නේ සී සර ලංකා අලුත්ම කලබක් අරගෙන සෙනෙහසින් සොම්නසින්. අපට සවන් දෙන ඔබ හැම දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින්. ඔක්ලන් නුවරට වතුර මදි වේ ග්‍රීෂ්ම ඍතුවේදි කියලා වෝටකයා සමාගම අදටත් යම් ජලය භාවිතා කිරීමේ සීමාවන් පනවල තියෙනවා. ඒකට හේතු වුණේ පහුගිය සීත ඍතුවේ සාමාන්‍යයෙන් ලැබෙන වැස්ස නොලැබී යාම. සේරටම හරියන්න මේ වසන්ත ඍතුව පුරා ඇති වෙන්න වැස්ස. ගිය බදාද වෙනකොට ඔක්ලන් වලට ජලය සපයන ජලාශ 90%කටත් වඩා පිරිලා. ගිය සුමානේ තිබුණට වඩා 3%ක පමණ වැඩිවීමක් දළ වශයෙන්. නමුත් තවමත් අවශ්‍ය ප්‍රමාණයට ජලාශ පිරිලා නැති බවයි කියන්නේ. හරිනම් මේ වෙනකොට ජලාශවලින් 91%ක් පිරිලා තියෙන්න ඕනෙලු. ඔබටත් ඔක්ලන් නගරයට ජලය සපයන ජලාශ ගැන දැනුවත් වෙන්න පුළුවන් වෝටකයා වෙබ් අඩවියට ගියොත්. ඉතින් අනිත් තොරතුරු කිව්වට ප්‍රවෘත්තිවලින් වැඩි හරියක් වෙන් වෙලා තිබුණේ COVID-19 සම්බන්ධ තොරතුරු වලට සහ COVID-19 එන්නත් කිරීම පිළිබඳ තොරතුරු වලට. බදාද දවසෙත් ඔක්ලන් ප්‍රදේශයෙන් COVID-19 රෝගීන් 53ක් අඳුනගෙන තිබුණා. එදාම වයිකාතු ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් දෙන්නෙක් හමු වුණා. అలර්ට් ලෙවල් 4 යටතේ වගේ නෙවෙයි. అలර්ට් ලෙවල් 3 යටතේ ඔක්ලන් වලින් සෑහෙන ආසාදිතයන් සංඛ්‍යාවක් දිනපතා හඳුනාගනිමින් තිබෙනවා. නීති ගරුක නොවන පුද්ගලයන් කීප දෙනෙක් නිසා COVID-19 පාලනයට යම් බාධා ඇති වෙලා. බදාදට වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා හිතුවත් රජයට සිද්ධ වුණා అలර්ට් ලෙවල් 3 වල තවදුරටත් නෝත්ලන්ඩ් සහ වයිකාතෝ පවත්වා ගැනීමට. මේවායේ යම් වෙනසක් සිදු කිරීම ගැන තීරණ ලබන සඳුදා කැබිනට් මණ්ඩලයේදී තීරණය කරන්න නියමිතයි. දැන් ලංකාව මේ දවස්වල ප්‍රධාන මාතෘකා COVID-19 ඇරුණම අයවැය පොහොර ගුරුවැටු ගෑස් කිරිපිටි පාම්පිටි ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම සුදුලූණු වංචාව මේ වගේ මාතෘකා කීපයක් මේ වෙනකොට දිනකට හඳුනා ගන්නා COVID-19 රෝගීන් ප්‍රමාණය සහ COVID-19 වැළඳි මරණයට පත්වෙන රෝගීන් ප්‍රමාණය යම් අඩුවීමක් දක්නට ලැබෙනවා. ලංකාව පුරාම. මෙවැනි තත්ත්වයක් යටතේ රටේ පැවති යම් සීමා කිරීම් වල ලිහිල් කිරීමක් සිදු වුණා. ආරංචි විදියට ජනතාව ආයම ට්‍රිප් යන බවත් රට පුරා ඇති සංචාරක හෝටල් පසුගිය සතියන්තයේ ශ්‍රී ලාංකික සංචාරකයන්ගෙන් පිරී ගිය බවත් ආරංචි. ජනතාවට සෞඛ්‍ය බලධාරීන්ගේ අවවාද අමතක වෙලා කියලයි කියන්නේ. ප්‍රවේශම් නොවුනොත් නැවතත් රෝගීන් ප්‍රමාණය ඉහළ යන්න ඉඩ තියෙන බවත් කියනවා. ඔක්තෝබර් මාසේ 15 වෙනිදා අම්පාර ප්‍රදේශයෙන් මහකන්නේ වගාවන් ආරම්භ කරන්න නියමිතයි. ඒ කියන්නේ අද රටේ එක් එක් ප්‍රදේශවල මහකන්නේ පටන් ගන්න එක් එක් දවස්වලට. කොහොම වුණත් පෝරහිඟය නිසා මහකන්නේ වගාවන්ට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙන බවයි ආරංචි. නමුත් 13 වෙනිදා බදාදා පුවත්පත්වල පළවෙලා තිබුණා මහකන්නේට අවශ්‍ය පොහොර ගොවියා වෙත බෙදා හැරීම ඔක්තෝබර් 13 වෙනිදා අම්පාර ප්‍රදේශයෙන් ආරම්භ කරන බව. අනිත් බරපතලම ප්‍රශ්නය බඩු මිල. ගෑස් මිල දල වශයෙන් දෙගුණයකින් ඉහළ ගියා. කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල ඒ වගේම නොසිතූ විදියට ඉහළට ගියා. ඉහළට ගිය බඩු මිල ගැනත් මහකන්නේ වගාව සඳහා පොහොර යෙදීම ගැනත් මහින්ද වැඩිදුරටත් කතා කරයි. ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප පිළිබඳව ගිය අඟහරුවාදා ගුරු සංගම් නියෝජිතවරු අගමැති මුණ ගැහුණා. ලංකාවේ පාසල් ඔක්තෝබර් 21 වෙනි දින විවෘත කිරීමට බලාපොරොත්තු වෙන නිසා ඊට කලින් ගුරු වැටුප් සම්බන්ධ ප්‍රශ්නය निराකරණය කරන්නට රජයට හැකි වෙයිද යන්න හැමෝටම ප්‍රශ්නයක්. කොහොම වුණත් බදාදා රාත්‍රිය වෙනකොට අපට දැනගන්න ලැබුණේ අගමැති හා කළ සාකච්ඡාවෙනුත් ගුරු වැටුප් ප්‍රශ්නය විසඳිලා නැති බව. ජෝජිත වැටුප එකවර ගෙවන ලෙසටයි ගුරුවරු ඉල්ලන්නේ. නමුත් සාකච්ඡාවේදී ඉදිරිපත් කළා තියෙන්නේ එය දෙවරකට ලබා දෙන්න. හැබැයි භාගෙ භාගෙ විදියට නෙවෙයි 3/1 හා 3/2 විදියට. දැන් තියෙන ප්‍රශ්නය ඔක්තෝබර් 21 වෙනිදාට පාසල් ආරම්භ කරනකොට ගුරුවරු පාසලට පැමිණෙයිද කියන එක. පහුගිය දවස්වල එළියට ආව පැන්ඩෝරා පේපර්ස් අපේ රටේ යම් ආන්දෝලනයකට ලක් වුණා. හිටපු රාජ්‍ය ඇමතිනි නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා තිරු නඩේසන්. මේ පිළිබඳව පරීක්ෂණ කරන්න ජනාධිපති අල්ලස් කොමිසමට නියෝග කළ බව ප්‍රවෘත්තිපත්තවල පළවෙලා තියෙනවා. මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ නම් මේ පැන්ඩෝරා පේපර්ස් වලට ඇතුළත් වෙලා තියෙන බවටයි ආරංචි. මේ කතාව ඇතුලේ නවසීලන්තේ නමත් කියවුණා. මේ අවට තියෙන සමෝවා දූපතේ නමත් කියවුණා. ඒ මුදල් සංගවා තබාගත හැකි තැන් විදියට. නමුත් කලකට කලින් මුදල් සංගවා තබා ගැනීමට ඉඩ ලැබෙන නීති රීති සියල්ලම නවසීලන්තයේ විසින් මේ වෙනකොට වෙනස් කර දැඩි නීති පනවා තිබෙන බවයි කියන්නේ. පහුගිය දිනවල සිංහල සිනමාවට සම්බන්ධ විශේෂිත පුද්ගලයන් දෙදෙනෙක් පිළිබඳ සැමරුම් උත්සව අපිට දකින්න ලැබුණා. එක්කෙනෙක් ගාමිනි ෆොන්සේකා, අනිත් එක්කෙනා විජය කුමාරතුංග. විජය කුමාරතුංග 1945 ඔක්තෝබර් මාසේ 9 වෙනිදා මෙලව එළිය තුටු කෙනෙක්. ඔහු ජීවත්ව සිටියා නම් මේ වෙනකොට වයස අවුරුදු 76යි. 1988 පෙබරවාරි 16 වෙනිදා සාහසිකයෙකුගේ වෙඩිපහරෙන් විජය ඝාතනය වුණා. ඒ වෙනකොට විජය චිත්‍රපටි 114ක රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරලා තිබුණා. ඔහුගේ මුල්ම චිත්‍රපටිය වුණේ හන්තානි කතාව. පස්සේ කාලෙක දේශපාලනයට සම්බන්ධ වුණ විජය ඉතාම අවාසනාවන්ත ලෙස ඝාතනය කරනු ලැබුවා යම්කිසි පුද්ගලයෙකු විසින්. අද වෙනතුරුත් ඔහුව හඳුනාගෙන නැහැ. ගාමිනි ෆොන්සේකා 1936 මාර්තු 21 වෙනිදා මෙලොව එළිය දුටුයි. ඔහු අතිවිශිෂ්ට රංගන ශිල්පියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරේ, ගීත රචකේ, පාර්ලිමේන්තුවේ උප කතානායකවරේ සහ ආණ්ඩුකාරවරයෙක් විදියට ඔහු එක් එක් අවස්ථාවල්වලදී අපිට හමු වුණා. ගාමිණි රංගනයෙන් දායක වුණු නිධානය, වැලිකතර, පරසතුමල්, සරුංගලේ නොමියන මිනිස්සු සාගරයක් මැද සිංහල සිනමාවේ සදා අමරණීය ලෙස රැඳෙන චිත්‍රපට. ලංකාවේ ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටය රන්මුතු දුව ගාමිණී පොන්සේකාව ජනප්‍රිය තලයේ ඉහළටම ඔසවා තැබුවා. අපි අද ශ්‍රී සරලංකා ආරම්භ කරනවා මීට වසර 17කට කලින් 2004 වර්ෂයේ ජීවිතෙන් සමුගත් ගාමිණී ෆොන්සේකා ශූරීන් රංගනයෙන් දායක වුණු සැනසුම කොතනද චිත්‍රපටියේ ගීතයකින්. ඔබ මේ චිත්‍රපටය නැරඹුවා නම් ඔබට මතක ඇති ගාමිණී රංගපාන්නේ වෛද්‍යවරයෙකුගේ චරිතයක්. ඔහුගේ පෙම්වතිය හෙද සොහොයුරියක් ලෙස රංගපාන්නේ ජීවරාණි කුරුකුල සූරිය. විශිෂ්ට ගීත කීපයක්ම අඩංගු සැනසුම කොතනද චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ K.A.W. පෙරේරා. සංගීත නිර්මාණය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ. ගීපද නිර්මාණ මට මතක විදියට ධර්මසිරි ගමගේ ශූරීන්. අද අප තෝරාගත් ගීතය ගායනා කරන්නේ හරෝන් ලන්ත්‍රා එක්ක ඇන්ජලින් ගුණතිලක.
සුජාතගේ වගේ අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ මේ වන විට දෙවන ප්‍රශ්න දෙකක් හැටියට ඉස්මතු වෙලා පේන කාරණා දෙකක් ගැන. පොර ප්‍රශ්නයත් බඩු වෙන ප්‍රශ්නයත් ගැන. මේ ඉතාමත්ම සංවේදී කාරණා දෙකට යම්කිසි අන්දමක විසඳුම් රජයේ ඇමතිවරයෙකුගෙනුත් මන්ත්‍රීවරයෙකුගෙනුත් අපි ඊ පෙරදා ආගෙන හිටියා. පසුගිය මාස කීපය මුළුල්ලේම අඳුරේ අතපත ගාන අන්දගුළු බිහිරන් පමණක් සිටින රජයක දෙපොලකගෙන් ඇහුණු මේ අදහස් තරමක පණක් අපට ගෙනෙනවා කියලා හිතන්න පුළුවන්. මුලින්ම අපි පොහොර ප්‍රශ්නය අරගෙන ඊට පස්සේ බඩුමිල එහෙම නැත්නම් ආර්ථිකයේ පැත්තට යන්. පොහොර ගැන කතා කරන්නේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා. ආර්ථිකය ගැන කතා කරන්නේ රජයේ පාර්ශවයේ වාමාංශික මන්ත්‍රීවරයෙක් වන දිව් ගුණසේකර මහතා. මහින්දානන්ද මහතාගේ කතාව අපි උපුටා ගත්තේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනින්. ඒ කතාව අහනකොට මට සිහිට ආවේ ඉස්පිරිතාලේ ඉස්සරහ ඉඳන් තෙල් බේත් විකුණන වෙළෙන්දෙක්ව. තෙල් බේත් කාරයොත් බෝතල් දෙක තුනක් ඉස්සරහ තියාගෙන ඒ වයින් හොඳ කරන්න පුළුවන් ලෙඩ රෝගෙන කියනවා. හැබැයි එයා මේ බෝතල්වල තියෙන මොනවද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඒව බලාගෙන අපිට හිතෙනවා ඉස්පිරිතාලේ ඉන්න ලෙඩාගේ ටිකට් කප්පවාගෙන තෙල් බේත් වලින්ම ලෙඩේ හොඳ කරගන්න පුළුවන් වෙයි කියලා. මේ කතාවත් තරමක් එහෙම තමයි. ඒත් එයා පෙන්නපු එක බෝතලයක් ගැන අපි ගැඹුරට බලන්න ඕනේ. බෝතලේ නම අතින් වහගෙන තමයි එයා කතා කළේ. ඒත් ඒක ඉන්දියානු සමාගමකින් ගෙන්වන නැනෝ නයිට්‍රජන් ද්‍රාවණයක් බව එයා කිව්වා. ඒ සමාගම කොම්පෝස්ට් කිලෝ එකක පමණ පැකට්ටෝ පෙන්නවා. ඉතින් ඒක මොකද්ද කියලා අපි දන්නවා. තවත් ජෛව දියර පොහොර කියලා තවත් බෝතලයක් පෙන්නවා. ඒ දියර එහෙම නැත්නම් බයෝ ෆර්ටිලයිසර් ලංකාවේ නිෂ්පාදනය. දැනට වසර 6කට 7කට පමණ ඉඳන් ඒවා විවිධ භෝගයන් සඳහා පාවිච්චි කරන බව අපිට අන්තර්ජාලය හරහාත් ප්‍රවෘත්තිපත්වල දකින්න ලැබුණා. ඉතින් අපි හරියට තාම දන්නේ නැහැ ඒකේ ප්‍රතිඵල කොහොමද කියන. තවත් ප්‍රකටයක් පෙන්නවා. ඒක තමයි කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා පෙන්වන්නේ. ඉතින් අපි දැන් අන්දමට නම් කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා දෙයක් නැහැ. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ අකාබනික ද්‍රව්‍යයක්. කෙසේ වෙතත් ඒක සින්තටික් නිෂ්පාදනයක් නෙවෙයි ස්වභාවික නිදිවලින් හාරාගන්න ලද ඛනිජ ද්‍රව්‍යයක්. මේවට අමතරව මහින්දානන්ද මහතා පෙන්නපු අනිත් බෝතලය තමයි නැනෝ නයිට්‍රජන් කියලා හැඳින්වෙන්නේ. ඉතින් ඒ වර්ගය මීට පෙර ලංකාවේ පාවිච්චි කළ නැහැ. ඒක ඉන්දියාවේ නිෂ්පාදනයක්. අතින් වහගෙන නම් නොකිව්වත් අපි පින්තූරයේ දැක පැටියට අන්තර්ජාලයේ හොයා බැලුවා. ඒ බලනකොට එය දැනට මාස දෙකකට පමණ පෙර වෙළඳ පොළට නිකුත් කරන ලද නවතම නිෂ්පාදනයක් කියලා අපි දැනගත්තා. නැනෝ තාක්ෂණයෙන් නිපදවන ලද මේ නයිට්‍රජන් ද්‍රාවණය පැල වැඩිීමේ අවස්ථාවේදී හොඳ ප්‍රතිඵල පෙන්වන්නට පුළුවන්. කොටින් කියනවා නම් ගොයම් පැල හොඳින් ඉක්මනට වැඩෙවියයි කියලා බලාපොරොත්තු වෙන්නට පුළුවන්. ඉතින් මේ පෝර වර්ග ගෙනාව හැටි, ඒවා ගොවින්ට ලබා දුන්න හැටි එවගෙන බලනකොට ඉතාමත් පසුගාමි අන්දමකට වුණත් ඉදිරි වසර කීපයේදී මේවා ක්‍රමානුකූලව පාවිච්චි කළොත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට හැකි වේවි හිතන්නට පුළුවන්. හැබැයි වගකීම් යුතු රජයක් හැටියට මේවා ලාංකික ගොවීන්ට හඳුන්වලා දෙන්න තිබුණේ ඉතාමත්ම ක්‍රමානුකූලව, විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවක. දැනටමත් ගොවියන් බොහොම දෙනෙක් කුඹුරු සකස් කරලා පෝරණතු බලා ඉන්නවා. තවත් සමහරු කුඹුරු සකස් කරලම නැහැ. කොම්පෝස්ට් නිපදවන්නට සමහරු පටන් ගන්න තියෙනවා. ඒ වුණත් ඒ අයගේ කොම්පෝස්ට් නියම අන්දමට හැදෙන්නට තව මාස ගාණක් යනවා. ඉතින් ඒ අයට රුපියල් 12,500ක් රජයෙන් ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒ අයට මේ රජයෙන් දෙන කොම්පෝස්ට් දැන් බෑග් එකේ දාගෙන ඉන්න කොම්පෝස්ට් ලැබෙන්නේ නැහැ කියලාත් කියනවා. ඉතින් ඒව ගැන හරියටම විස්තර අපි තාම දන්නේ නැහැ. ඉතින් ඊට අමතරව මේ නැනෝ නයිට්‍රජන් කුඹුරු වලට යොදන අන්දම ගියා ඒ මොකක්ද කියලවත් ඒ මොනවද කියලවත් ගොවින් තාම දන්නේ නැහැ. ඉන්දියාවේ වෙළඳ දැන්වීම වල පෙන්වන විදිහට ඒවා අත් පොම්පකින් හෝ යාන්ත්‍රික පොම්පකින් විඳින්නට ඕනේ. එවැනි යන්ත්‍ර කොයිතරම් ගොවින් ළඟ තියෙනවද කියන එකත් අපි දන්නේ නැහැ. අපිට හැබැයි තව සති දෙකකින් බලා ගන්නට පුළුවන්. මොකද සති දෙකකින් මේවා කුඹුරු වලට ඉසින්නට අවශ්‍ය නිසා. මේ සියල්ලටම වඩා මේ නැනෝ නයිට්‍රජන් යෙදවීමේදී ඇතිවන විවිධ අන්දමේ අවදානම් කලමනාකරණය කරගන්නේ කොහොමද කියන තාම කවුරුත් දන්නේ නැහැ. අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම් ආයතන මොනවද? ඒ මුඛ ආවරණ වගේව මොනවද? කොයි වගේවද? ඉතින් මේ ද්‍රව්‍ය තියෙනවද කියලාත් අපි දන්නේ නැහැ. විශේෂම කාරණේ තමයි මේ නැනෝ නයිට්‍රජන් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉස්සොත් යදෙව්වොත්. කරල් හට ගන්නකොට ඇතිවෙන විපාක ඒ මොනවද කියලාත් කවුරුවක්වත් තාම හරියට දන්නේ නැහැ. ගංගා ඇළදොළ වලට නයිට්‍රජන් වැඩි වුණොත් ඇතිවිය හැකි විපාකත් තාම අපි හඳුනාගෙන නැහැ. ඒව ගොවින්ට කියා දෙන්නට කවුරුවක්වත් තාම ලෑස්ති වෙලා නැහැ. ඉතින් මම හිතන්නේ මේ කන්නේදී ඒව කරන්නට පුළුවන් වේවි කියලා. ඉතින් මේ කන්නේදී සමහර කුඹුරුවලට වැඩි වේවි, සමහර කුඹුරුවලට අඩු වේවි. ඉතින් ඒවැයම තමයි මම හිතන්නේ ගොවින් තමුන්ටම මේව ගැන තේරුම් ගන්නට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. මේව ඇතරම කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් හරි ගොවි ජන සේවා අමාත්‍යාංශයෙන් හරි කෙරිය යුතු වැඩ. ඒත් ඔවුන් අදටත් ඒ ගැන දැනුවත් වෙයි හිතනට බෑ. ඒ මොකද කෘෂිකර්ම අමාත්‍යාංශය කවුරුවක්වත් මේ ගැන අදව කතා කරලවත් නැහැ. ඒ මෙහෙම දෙයක් මෙහෙම ද්‍රව්‍යයක් මෙහෙම පොහොරක් ගේන බව ඔවුන් දන්න බවක් පෙනෙනත් නැහැ. ඉතින් මේ කටයුත්ත අන්තිම මොහොතේ මොකක් හරි ගෙනත් දාන්න ඕනේ හිතාගෙන කරපු දෙයක් හැටියටයි අපිට පේන්නේ. ඒත් අපි ප්‍රාර්ථනා කරනවා මේ කන්නේ දින වුණත් අනාගතයේදීවත් මෙයින් ශ්‍රී ලංකේ ගොවියාට සුබ ප්‍රතිඵල අත්වේවයි කියලා. දැන් අපි මේ කිව්ව කතාව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ කතාව සලකුණු වෙනසරහනේදී කර ඒ කතාවේ කොටස් කීපයක් දැන් අපි ඔබට ඉදිරිපත් කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ.
මහකන්නේ පටන් ගන්නේ චමුදිත ඔක්තෝබර් 15. අපි වතුර දෙන්නේ ඔක්තෝබර් 15. ඒ කියන්නේ මේ තව දවස් තුනකින් තමයි වතුර දෙන්නේ. ඒතර ගොවියට පොහොර අවශ්‍ය වෙන්නේ අම්පාරෙන් පටන් ගන්න.
මහකන්නේ පටන් අරන් නැතිනේ නේ.
වැහි එකෙන් ගත්ත යම් යම් තැන් තියෙනවා. නමුත් අපි වතුර දෙන්නේ ඔක්තෝබර් 15. එතකොට අපි හරියට
සැප්තැම්බර් 15 නේ මහකන්නේ පටන් ගන්න සුද්ධ කරලා ගිනි තියලා ඔක්කොම කරලා.
වී ගොවිය ගැන මම මේ කතා කරන්නේ. වී ගොවිය ඔක්තෝබර් 15 තමයි අම්පාරේ මහකන්නේ පටන් ගන්න. ඒතර අපි ඔක්තෝබර් අග වෙනකොට තමයි මේ පොහොර ටික තියෙනවා. නමුත් චමුදිත මම ඔබට කිව්වා අපි දිගටම කිව්වා මේ ගොවිය අනියත බියක් ගොවියට හදලා දෙනවා පොහොර නැති වෙයි. ආණ්ඩුවට පොහොර නැහැ. පොහොර ගේන්න බෑ.
ඉතින් පොහොර නැහැ නේද?
නෑ ඔබට මම කියනවා මම ඔබට පෙන්නන්නම් මම අද පොහොර ටික අරගෙනම ආවා ඔබට පෙන්නන්න. අපි ගොවියට දෙන පොහොර ටික මම ඔබට අරගෙනම ආවා මම ඔබට කියන්නේ මේ තමයි අපි දෙන කාබනික කොම්පෝස්ට් පොහොර මේකේ නයිට්‍රජන් කිලෝ එකක් තියෙනවා. නයිට්‍රජන් 1% තියෙනවා. මේකෙන් අපි ග්‍රෑම් 500ක් දෙනවා. දැන් අපි මේක ගත්තොතින් අපේ රටේ ගොවියෝ 620,000 රුපියල් 12,500 ගානේ මුදල් ගෙවලා තියෙනවා. ගොවියෝ මුදල් අරගෙන තියෙනවා මේ කොම්පෝස්ට් පොහොර ටික හදාගන්න. එතකොට ගොවියෝ ඉතුරු ටික අපි ප්‍රධාන සමාගම් එක්කව වෙලා හදනවා. ගොවියන්ට මේ කාබනික කොම්පෝස්ට් පොහොර ටික ලෑස්ති. මේ පොහොර සියල්ල ලබන සඳුදා වෙනකොට ගොවි ජන සේවා මධ්‍යස්ථාන මට්ටමට දීලා
ඉවරයි. නයිට්‍රජන් කොච්චරද එමත්ත
101. ඊළඟට මේ ඔක්කොම මේ ගොවියෝ නිෂ්පාදනය කරන ඒවා සහ ප්‍රධාන සමාගම් විසින් නිෂ්පාදනය
කරන
දේශීය නිෂ්පාදනය. ඊළඟට අපි දෙනවා මම මේ සමාගමේ මේක පෙන්වන්නේ කොහොමද නැහැ. මේක ජෛව දියර ලීටර් 7000ක් දෙනවා. මේක ශුද්‍ර ජීවි භාවිතයෙන් හදන මේකෙන් අපි ලීටර් 7000ක් දෙනවා. මම 1 ලීටරයක් ගෙනලා දෙනවා. මේක 2000 ගානේ 3ක් දාන්න ඕනේ. මේක දාලා මේ කාබනික පොහොර දාලා මේ ජෛව දියර පොහොර දාන්න ඕනේ. මේ දෙකයි. ඊළඟට අපි කියනවා මේ තමයි අපි පිටරටින් ආනයනය කරපු පොටෑසියම් ක්ලෝරයිඩ් එක. මේ අපි ළඟ තිබුණා අපේ සාම්පල් එකක්. මේක අදරෑ තමයි නැවාවේ පිටරටින්. අදරෑ ඉඳලා මේ නැවුවා. මේක ආවේ බ්‍රසීලයෙන් මේක අපිට ආවේ. මේක අපි දැන් අද බානවා. හෙට උදේ ඉඳලා අපි මේ පොහොර සියල්ලම ගොවි ජන සේවා මධ්‍යස්ථානයට. එතකොට අපි ඔබට ගත්තොතින් අපි ලබන සඳුදා වෙනකොට කාබනික කොම්පෝස්ට් පොහොර ටික යවලා ඉවරයි. ජෛව දියර පොහොර යවලා ඉවරයි. පොටෑසියම් ක්ලෝරයිඩ් යවලා ඉවරයි. ඊළඟට අපට යවන්න බැරි වුණේ නයිට්‍රජන්. මේ තමයි අපි මේ නැනෝ නයිට්‍රජන් කියන වර්ගය. මේක නැනෝ. මේක තමයි අද ලෝකේ ලොකුම තාක්ෂණයේ නැනෝ නයිට්‍රජන් පොහොර. මේක ඉතාම අඩු ප්‍රමාණයක් දාප වැඩි අස්වැන්නක් ලැබෙනවා.
දේශ නිෂ්පාදනයද?
මේක ඉන්දියාවෙන් අපි ගෙන්නන්නේ. මේක ඉන්දියා රජයේ සමාගමකින් අපිට ඉන්දියා තානාපතිවා මැදිහත් වෙලා අපි මේ හදිසියට මේ චීන ප්‍රශ්නේ පරක්කු වෙච්ච නිසා අපි මේක ගෙන්නන්නේ. අපි මේ මාසේ අග වෙනකොට අපි මේක ගෙන්නනවා. අපි ඔක්තෝබර් මාසේ අග වෙනකොට මේ නැනෝ නයිට්‍රජන් එකත් අපි ගෙනියනවා. මට තප්පර දෙන්න කියන බාද සමා වෙලා. මම ඔබට කියන්නේ අපේ රසායනික කෘෂි කර්මාන්තේ අපි මොනවද දුන්නේ? නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස්. මෙන්න ඔබට අපේ නයිට්‍රජන් එක තියෙනවා, මෙන්න ඔබට පොටෑසියම් එක තියෙනවා. ෆොස්ෆරස් මහ පොළවේ ඕනවට වැඩිය තියෙනවා. අපි දැන් පස පරීක්ෂා කරලා හඳුරාගෙන තියෙනවා.
ඔතන ඔතන තියෙන එක හරි. මං අහන්නේ දැන් ගොවියන්ට ප්‍රමාණවත් විදිහට
මේ මම මේ ඔබට මේ සාම්පල් ටික පෙන්වුවේ. මේ තමා ගොවියට දෙන පොහොර ටික. මේ ගොවියා අනියත බියක් හදාගන්න නිසායි මම මේ පොහොර ගෙන්නාවේ. අද ඉඳලා ලබන සඳුදා වෙනකොට සියලු ගොවි ජන සේවා මධ්‍යස්ථානවලට මේ පොහොර වර්ග ටික ගිහිල්ලා ඉවරයි. නයිට්‍රජන් එක විතරක් මේ මාසේ අග වෙනවා. මොකද නයිට්‍රජන් ඕනේ මෙන්න කුඹුරු පටන් අරගෙන සුමාන දෙකක් ගියාට පස්සේ. ඒ නිසා අපි ඔබට කියන්නේ ගියපාර ගොවියා එළියට දැම්මා පොහොර නැහැ කියලා. හැබැයි මම පොහොර දුන්නම ගොවියා නැවතුණා. ගොවියා දැනගත්තා ගොවියාව ඇඬුවා අපිට පොහොර තියෙද්දි මේක වෙනම මාෆියා එකක් කරයි කියලා. ඒ නිසා මම අද මේ පෙන්වන්නම ගෙනාවේ මේ පොහොර වර්ග හතර අපි ගොවියට ලබා දෙනවා. මේක බඩේරිඟු සඳහා එළවලු සඳහා ඉතාම හොඳ නිෂ්පාදිතයක්.
අතුමා මම විරාමයට යන්න අවශ්‍යයි. මේ ඇත්තටම මේ ව්‍යාපෘතියට ආවේ සත්භාවයෙන්ද? එහෙම නැත්නම් අර පෝර සානාධාරයේ රුපියල් මිලියන 50000ක් විතර වාර්ෂිකව දෙන එක නවත්ත ගන්න ඕන නිසා, නැත්නම් පෝර ඉම්පෝට් කරන එක ඩොලර් මිලියන 220ක් විතර ඕවට යන මේ වාර්ෂික කොස්ට් එක, මුදල් ප්‍රශ්නේ, ඩොලර් ප්‍රශ්නේ, සානාධාරයේ හැමදාම සානාධාරමක් දෙන්න බෑ චන්දවලදී කොට මේ කාරණා නෙමෙයිද?
ඇත්ත කතාව නෝද මේකට රසායනිකට වැඩි වෙනවා කියලා. විශාල ගොවීන් සංඛ්‍යාවක් පාවිච්චි කර මේක ශුද්ධජීවී භාවිතයෙන් අදන පෝරක්. මේකයි මේ කොම්පෝස්ට් එක එකට තමයි දාන්නේ. මේ දෙක පමණයි. මේ දෙක තමයි නිෂ්පාදනය කරන දේශීය
පොර දෙක.
ඒ විතරක් නෙමෙයි, ඔබතුමාට තමයි සමාවෙන්න මේ කරපු ක්‍රමය තුළ අපි බිලියන 100ක් පිටරටට යපු සල්ලි වලින් බිලියන 8යි අපි පිටරටින් ගෙන්නන එකට වීදම්. අනිත් සියල්ල අපි දැන් 12500
ගානක් ඊට වඩා වීදමක් දෙයනවා කියලා.
නෑ නෑ, අපි මේ ඔක්කොම දේශීය ව්‍යාපාරිකයන්. දේශීය නිෂ්පාදකයා ගොවියා. දැන් මේ කොම්පෝස් හදා කරන මේ හැම ගොවියෙකුටම රුපියල් 12500 ගානක් ලැබෙනවා. මේක විතරක් බිලියන 8ක් විතර ගෙනවා අපි ගොවියන්.
අපි ජනාධිපතිවරයා,
මේක අපි දේශීය නිෂ්පාදකයා.
ජනාධිපතිවරයා අප්‍රේල් 27 මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළත් වහාම ක්‍රියාත්මක කරන පරිදි කියලා. මේයි 6 නැවත අගමැතිවරයා මුදල් අමාත්‍යවරයා විදිහට ආනන අපනන පාලක ජනරාල් වරිය හරහා ගැසට් යන්න උත් කරනවා. දියඹට යමුකොට තිබෙන සියලුම පෝර නැවත ලංකාවට ගෙනෙන අවසරය දෙන එතරම් ප්‍රශ්නය පැහැදිලිනේ. ඒ කියන්නේ මේක ඉක්මන් වුණා වැඩි වහාම ක්‍රියාත්මක කරන පරිදි කියන තීරණය ගැනීම කියන එකනේ.
නෑ, නැවත කැබිනට් පත්‍රිකාවක් රසායනික පෝර ආනයනය කරන්න ඉදිරිපත් කරේ නෑ.
පත්‍රිකාවක් නෙමෙයි මම කියන්නේ. මේයි අප්‍රේල් 27 කැබිනට් පත්‍රිකාව නිකුත් කරනවා වහාම ක්‍රියාත්මක කරන පරිදි පෝර ආනයනය තහනම්. මේයි 6 වෙනිදා අගමැතිවරයා විශේෂ භාර අමාත්‍යවරයා විදියට මේ ගැසට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා ආනන අපනන පාලක ජනරාල් වරිය හරහා දියඹට යමුකොට ඇති පෝර නැවත ලංකාවට ගෙනීමට
අවසර ලබා දෙනවා. මේ ගැසට් පත්‍රේ නිකුත් කිරීමේදී වෙච්ච මුද්‍රණ වැරද්දක් එක නිවැරදි වුණා. ඒක වැරද්දක් සිදු වුණේ ඒක මේකට ගේ තරහකට ගහපු දෙයක් නෙවෙයි. ඒක වැරදි මොකද මේ SH කෝච් හදාගෙන යනකොට පොඩි පැටලවිල්ලක් සිදු වුණා. ඒකෙදි ප්‍රශ්නයක් කළා අපි. ඒක අපෝ නිවැරදි වුණා ඊට පහෝදාම. ඒක වැරදීමකින් සිදු
වෙච්ච දැන් ඔබ චීනෙන් ඔබත් මුලින්ම නිවේදනය නිකුත් කරනවා. අපි චීනෙන් කොහෙත්ම ගේන්නේ නැහැ. ඊට පස්සේ කියන අදාළ ඊට පස්සේ ආයේ මාධ්‍ය නිවේදන නිවැරදි කරනවා. නෑ, එහෙම නෙමෙයි අපි කියන්න උත්සාහ කළේ. චීනේ අදාළ ප්‍රශ්නගත ආයතනෙන් ගේන්නේ නැහැ. දැන් මොකද හරිය කැමතුමා?
නෑ, අපේ මාධ්‍ය ලේකම්තුමා මේ මාධ්‍ය නිවේදනය කරද්දී අපි ගහන්න ඕනේ මාධ්‍ය නිවේදනේ චීන අපේ අදාළ චීන සමාගමෙන් දිනාපු පොහොර ආනයනේ අත්‍යවශ්‍යයි.
ඒක ප්‍රශ්නගත ආයතනයක්.
ප්‍රශ්නගත ආයතනයක්. හැබැයි ඔහු මාධ්‍ය නිවේදනය යවලා තිබුණේ
චීනෙන්.
මින් ඉදිරිය පොහොර ආනයනය කරන්නේ
නැහැ. ඒක ඔහුට වෙච්ච වරදක්.
ඒක ඔහු විසින් නැවත නිවැරදි කරා. චීනෙන් පොහොර ආනයනය කිරීමක් නොව අදාළ සමාගමෙන් පොහොර ආනයනය කිරීමක්.
ඒක ඔබ කිසිසේත්ම දැන් ඉන්දියාව දෙසට හැරුණට චීනෙන් ගෙන්නන්නේ නැහැ කියලා අදහස්
නෑ. නෑ නෑ. අපි දැනට LCA කරලා මේ සමාගමත් දැන් අපි ගත්තොතින් චමුදිත අපි මේ දීලා තියෙන මේ චීනේ සමාගම
නෑ මොකදකින්න ඕක අලුත මූලද පටන් ගන්න කාරණාවක් වෙන නිසා විරාමට ගිහිල්ලෙමු.
හැකිනම් තුල නෙලාගත හැකි වන මලක් වී වහින්නට හැකි නම් ගිහුම්දී වියලි ගම් බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකි නම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින්
චීන තානාපතිතුමාට ලියුමක් කියවලා මේ ගැන දන්වලා තිබ්බා. ඒ පිළිබඳ මම පැහැදිලි කිරීමක් චීන තානාපතිතුමාට කළ යව්වා. එතනින් පස්සේ
මම දැන් ඔබතුමා දැන් ඔබත් ඇත්ත කතාව. ඔබත් ලොකු ගැටලුවක ඉන්නේ. කොහොම හරි පොර දෙන්න ඕන. දැන් මේ මහා කන්‍යා පටන් අරන් තියෙනවා. එතකොට දැන් ඔබ කිව්වා මට බැරි වුණොත් මං ප්ලේන් එකෙන් හරි ගේනවා. එතකොට දැන් මම පොඩ්ඩක් මේක හොයලා බැලුවා. එතකොට ලංකාවට තියෙන A330 මේ ගුවන් යානයකින් ගෙනාවොත් 26 ගේන්න පුළුවන්. ඔබ ගේනෝනේ ඇමරිකාවෙන් ඇන්ටනෝව එකක්. අන්න එහෙම ගෙනාවොත් ගේන්න පුළුවන්. කොස්ට් එක වියදම
සමුදිත මම අපිට නැවකින් ඉන්දියාවේ ඉඳලා ගියොත් වැඩිම අපට දවස් 8යි දවස් 12යි යන්නේ මේ ටික අපිට ගෙන්න ගන්න.
ගෙනාලා ඊට පස්සේ බෙදාහැරීමේ
යන්ත්‍රය නැහැ නැහැ හරි නැහැ අපි ඒ ඔක්කොම අපි ඉතාලම කඩිනමින් අපිට කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා දිශක අපේ උද ෆ්ලීට් එකක් තියෙනවා. දැන් මම කියුවේ අපිට අම්පාර දිස්ත්‍රික්කයට යම් අඩුපාඩු මොකද මේක අපි දැම්මොත් මේකේ හෙක්ටයාර එකට එක ලීටර එකයි මේක හරි මේ ස්ට්‍රොง මේ නැනෝ කියන එක. ඒ නිසා මේක ප්‍රමාණය දාන අර වගේ කිලෝ ගණන් දාන්න නෑ. ඒ නිසා අඩු ප්‍රමාණයක් මේක දාන්න තියෙනවා. ඒ නිසා අපි කිව්වේ මේ අම්පාර දිස්ත්‍රික්කයට හදිසිය පරක් වුණොත් අපි යා ෆ්‍රේට් කරලා හරි හම්බන්තොට දිස්ත්‍රික්කයට
මේ ප්‍රශ්නේ අමතුමා අපේ තේවා ගාව 50%කින් සමස්තය මේ ආදායම විද වැටලා ඩොලර් නැති අතලේ නිෂ්පාදනය නැති බව කියනවා T65 T200 T80 T800 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 T800
විශේෂිත පොහොරක් ගෙනත් දෙන්න කියලා එතුමාට කිව්වා. ඒ පොහොර වර්ගය මොකක්ද කියන එක තමයි එතුමා අපිට දැනුම් දීලා
නැහැ. ඒ කියන්නේ ජෝන්ස්ලාට එමත්තුව පාර්ලිමේන්තුවේ අපි කීප සැරයක් කියලා අහන්නේ නැහැ.
දැන් මම චමුදිත මමත් කොඩා තේවත් හිමියත් එක්ක ජීවත් වෙන්නේ. මේ තේ කර්මාන්තයට අනිවාර්යෙන් යම් කිසි දෙයක් කරන්න ඕනේ. පොහොරක් ගේන්න ඕනේ නැත්නම් තේ නිෂ්පාදනයේ කඩාගෙන වැටෙනවා. ඒ නිසාම තමයි රමේෂ් පතිරේ එමත්තුව මේ කාරණය කිව්වහම කැබිනට් මණ්ඩලයේ ගරු ජනාධිපතිතුමා අවස්ථාව දුන්නා. ඒ සඳහා සුවිශේෂිත පොහොරක් ඔබට ගෙන්නන්න පුළුවන්.
දැන් මොකක්ද ඇත්ත කතාව තේ සම්බන්ධව තිබුණු රසායනික පොහොර තහන ඉවරද?
නෑ නෑ එහෙම එහෙම තාම තීන්දුවක් කරගෙන නෑ. තාම මේ ගෙන්නන පොහොර මොකක්ද කියලා අපිට දැනුම් දීලා
නෑ. එතකොට මොකක්ද දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40 දෙනෙක් ලිපියක් ලියලා තියෙන ජනාධිපතිවරයාට?
මම දන්නේ නෑ ලියුම ඒ ලියුම ගන්න. මම පත්තරේ දැක්කා මම අහලා බැලුවා ජනාධිපතිතුමාට එහෙම ලියුමක් ගිහිල්ලත් නෑ. තාම මට දැනගන්න
නෑ. මම හිතන විදියට මම මේ වතුර ඉවර කරන්න ඕන. හිතන විදියට දැන් මේක රිවර්ස් වෙයි වගේද?
දැන්
තියෙන තත්ත්වය අනුව දැන් අපි අවංක පිළිගන්නේ
නැහැ. මම හිතන්නේ අදත් කැබිනට් මණ්ඩලයේ මේ පිළිබඳව කතා කරා ජනාධිපතිතුමා. අදත් කැබිනට් මණ්ඩලයේ මේ පිළිබඳව කතා කරා. ඒ නිසා එතුමාගේ මේ ගැසට් එකේ පැහැදිලිව සඳහන් වෙන්නේ ආහාර සඳහා කියලා. ඒ නිසා ආහාර සඳහා මම විශ්වාස කරන්නේ එතුමා රසායනික පොහොරක් ආනයි
නේ. ජනාධිපතිතුමා කිව්වද මේ 40 දිනක ලියුමක් මට ආවේ නැහැ කියන
එක?
නැහැ කියලා.
අද උදේ මම එතුමාගේ මේ පිළිබඳව
මතක් කරගෙන ගත්තා. මේ ගැනම විශේෂ සාකච්ඡාවක් මීට සතිකීපෙට පෙර තිබුණා. ඒ මන්දට ඉවරදි කරන්න බැරි නම් ඒ සාකච්ඡාවේදී යෝජනාක් ඉදිරිපත්ු නැද්ද මේ ලංකා පුරාම ක්‍රියාත්මක වෙන එක පැත්තකින් තියලා. දිස්ත්‍රික්ක කිහිපයක සාමාන්‍ය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 25ක් විතර තෝරගෙන පයිලට් ප්‍රොජෙක්ට් එකක් විතර මේක කරන්න පටන් ගමු කියලා.
විශේෂිත පොහොරක් කියන එක තමයි කිව්වේ.
ඒක
අපිට නෑ මම දන්නේ නෑ මට ඒක හරියට කියන්න බෑ. මොකද ටී රිසර්ච් එක කියන්න ඕනේ තේ වලට හරියන්නේ මේ පොහොරයි කියන එක. හරි ඒක ඕගනික් වෙන්න පුළුවන් ඉනෝගනික් වෙන්න පුළුවන් මම දන්නේ නැහැ තාම. මොකද එහෙමනම් අපි ගැසට් එකක් ගෙනද මේ ගැසට් එක රිවර්ස් කරන්න ඕනේ කරනාවක් තියෙනවා. මම දන්න තරමට ඒක රසායනික පොහොරක් කියන එක මට තාම හරියට කියන්න බෑ. මොකද ඒ පොහොර වර්ගය තාම අපිට වෙල් කරන්න බෑ.
චීනෙන් ගෙනනවා කියන පොහොර තවත් චෝදනාවක් කියලා නම් අතුම දැන් ඒ ආයතනය ඇමරිකාවට යවනවා හැමතර රටරම යවනවා. නමුත් මේ අය මේ අපිට හදන පොහොර අපිට විතරක් විශේෂයෙන් හදන එකක් කියලා. ඒ නිසා මේ
රටවල් වලට ඒගොල්ලෝ ගොඩක් යවලා තියෙන ලික්විඩ් එක අපට ආවේ ග්‍රැනියුල එක. ඉතින් ඒ නිසා මේ ග්‍රැනියුලත් ඒගොල්ලෝ එක්ස්පෝට් කරලා තියෙනවා.
නයිට්‍රජන්
මෙරටේ හැමෝම හිතන්නේ මේ කාබනික ගැන කොම්පෝස්ට්.
ඔය නැනෝ කියලා කියන එකත් කාබනිකද?
ඔව් ඒක කාබනික.
හැමෝ
නැනෝ ඕගනික්. මේක දෙනා නැනෝ ඕගනික්. එතකොට අපි මේ හුඟක් අය හිතාගෙන නෙමෙයි මේක විතරයි දෙන්නේ. කොම්පෝස්ට් විතරයි. මේක තමයි මතේ හදන්නේ.
අපතෝ ඔබතුමා
මේ කියන්නේ මේක නෙවෙයි. මේක කියන්නේ අපි මේ පසට රසායනික ගහලා 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 පස විනාශ වෙනවා.
හරි එමතුමා.
ඒ නිසා තමයි අපි මේ
අපි දේශීයව සම්පූර්ණ වෙන්නේ නැතුව මේ නිෂ්පාදනයෙන් තවත් රටක් මත යැපීම බරපතල අනතුරක් නෙමෙයි බැරි වෙලා හරි. ඔවුන් මේ පොර මොකද රසායනික පොර ලෝකෙ කොහෙන් හරි ගේන්න පුළුවන්. කාබනික පොර ඔවුන් සපේන එක නැවැත්තුවොත් එහෙම අපේ ආහාර සුරක්ෂිතතාවයට මොකද වෙන්නේ?
සම්මුදිත
අනතුර
අපි පළවෙනි වතාවට තමයි මේ නයිට්‍රජන් සෝස් එක ගේන්නේ. අපි ඔබට කියන්න ඕනේ මේක අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දෙයක්. අප දන්නවද අපේ රටේ මොහොදු පැලෑටි ඉන්දියාවට යවනවා අපි. මේ ඔක්කොම අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල්. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව මේ මුදල් පිටරටට යවන්න නෙවෙයි. මේ කාබනික කෘෂිකර්මාන්තයත් එක්කම මේ මුදල් මේ රටේ ගැවසෙන්න ඕනේ කියලා.
හැබැයි කාබනික පොහොරේ තියෙන ශුද්ධ ජීවීන් පිළිබඳව රසායනික පොහොර වලට වඩා සැලකිලිමත් වෙන මොකද ඔවුන් වැඩෙනවා. රසායනික පොහොර කැඩ්මියම් තිබුණොත් වැඩෙන්නේ නැහැ. ඒක එතනින් ඒ තියෙන සංකටක ඒ ප්‍රමාණය විතරයි.
ඉතින් අපි 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 ඒක දන්නවා.
නෑ මම ඔබ නවත්වුවා කියලා තමයි ඔය කියන්නේ. මේක නේ මං කියන්නේ.
ඔව්.
අනාගතේ ඉන්න දේවල් සම්බන්ධයෙන් පවා දැන් ඔබ ඉන්දියාවෙන් ගිනනවා. දැන් ඕකේ සෑම්පල් ගෙනලා චෙක් කරලා තින්.
මේක සෑම්පල් ගෙනලා ටෙස්ට් කරලා පාස් වෙලා සියලු දේ ක්වොරන්ටයින් සර්ටිෆිකට්ස් අවිලත් ඉවරයි.
බලන් ඉන්න අයට පේන්න පුළුවන් මහින්දානන්දට කුඹුර දුන්නා. මහින්දාට කුඹුර කරගන්නත් බැරි වුණා. මහින්දානන්දට පෝර දුන්නා. දැන් පෝරත් බැරි වුණා. මොකක්ද ඔබට රටට දෙන්න තියෙන පණිවිඩය? ඒ කියන්නේ මේ ඇත්තට රටේ ප්‍රශ්නයක් නැද්ද? පෝර වැහි වැහිලා පෝර ගංගා ගෙනවනේ පෝර ඇත්තරම මේ මේ මැදිරියට ඒ රටේ පෝරක් තියෙනවා. හාලුත් තියෙනවා. අපි හාල් කඩේ නැහැ. පෝර තියෙනවා. පෝර ගොවිය ගාව නැහැ. ඉතින් මොකක්ද ඔබට දෙන්න තියෙන පණිවිඩය? ඇත්තරම දෙන්න තාම
කිව්වේ මට කියන්න තියන්නේ මේ තීන්දුව ගත්ත වෙලාවෙත් ගොවියෝ පාරට දාලා පොහොර නැහැ කියලා උද්ඝෝෂණ. හන්දි ගානේ ගොවියෝ බෝඩ් ඇල්ලුවා පාරට බැස්සා. හැබැයි මම පොහොර ගබඩාවට ගිහලා කඩලා පොහොර ටික දුන්නා. අන්තිමට ගොවියෝ උද්ඝෝෂණය නැවැත්තුවා. කිය කන්නේ නිෂ්පාදනයේ කිසිදු අඩුවක් නැහැ. ඕනමට වැඩියත් එක ගිය කන්නේ පොහොර නැහැ කියලා පාරට බැහැපු කන්නේ පොහොර අපේ රටේ නිෂ්පාදනය ඉහළ ගිහිල්ලා තිබුණා. ඒ නිසා මට ගොවියන්න කියන්න තියෙන්නේ ගොවියෝ බලාපොරොත්තු වෙන රජයෙන් පොහොර. ගොවියෝ ඉල්ලන්නේ පොහොර. මේ දේශපාලන පක්ෂ මැදිහත් වෙලා මේ රටේ හදන්නේ වැරදි මතයක්. ඒ නිසා මම ඔබට කිව්වා අපි ලබන සඳුදා වෙනකොට ගොවි ජනසාන මධ්‍යස්ථාන මට්ටමේ මේ පොහොර ටික අපි ලැබෙන්න සලස්සන. ඒ නිසා ගොවියෝ අනියත බියක් ඇති කරගන්න එපා. දැන් අපි ජලය ටික දෙනවා වගා කරන්න බය නැතුව මේ පොහොර දාන්න. කිසි දෙයකට ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. අපි ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික
දෙන්න. චීනෙන් එන පොහොරවල තියෙන අපද්‍රව්‍ය මොනවද? ඉන්දියාවෙන් එන පොහොරවල තියෙන අපද්‍රව්‍ය මොනවද කියලා හොයමින් හිටිය අපිට කාබනික පොහොර ආනයනය කර පැය කීපයක් ඇතුළතදී ලංකාවේ බිහිවෙන අලුත්ම අලුත් කර්මාන්තයක් ගැන හැඟීමක් සිරස රූපවාහිනී ඔක්තෝබර් 14 වෙනිදා මධ්‍යාහන ප්‍රවෘත්තිසේවයෙන් අසන්නට ලැබුණා. එප්පාවල ප්‍රදේශයේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන ස්ථානයකට පැමිණ ලොරියකින් කසලතේ විශාල ප්‍රමාණයක් පොහොරවලට මිශ්‍ර කරන්නේ යයි කියන පැමිණිල්ලකට අනුව පොලිසිය එතෙන්ට ආවා. ඒ දර්ශනවල පෙනුනේ කසලතේ පොහොරට මිශ්‍ර කරන්නට ඒව බිමට දමා පෙට්ටි ගිනි තියන අන්දම. පොලිසිය ප්‍රශ්න කරනකොට ඒ කටයුත්ත කරගෙන යන අය විවිධ කතා කියන අන්දම ඔබට තව මොහොතකින් අසන්නට පුළුවන්. එක එක් කියා සිටියේ කොම්පෝස්වල පොටෑසියම් වැඩි නිසා කසලතේ මිශ්‍ර කරන බව. තවත් එක් කියා සිටියේ කොම්පෝස්වල නයිට්‍රජන් අඩු නිසා කසලතේ මිශ්‍ර කරන බව. මේ කතා කළ දෙදෙනාම පොහොර නිෂ්පාදනය ගැන දැනුමක් ඇති අය නෙවෙයි කියලා තමයි අපිට පේන්නේ. අපිට පේනුනේ. ඒත් මේ අදහසේ වරදක් නොතියෙන්නට පුළුවන්. පාවිච්චි කළ තේ පැකට් මල්ගස්වල පොහොර වශයෙන් දෙමීම අපේ සමහරුන්ගේ පුරුද්දක්. ඒ ක්‍රියාව විශාල ප්‍රමාණයෙන් කිරීමේ වරදක් නැතුව ඇති. ඒත් මේ පොහොර නිෂ්පාදනය යම්කිසි ප්‍රමිතියක් අනුව නොකෙරුණොත් අනාගතයේදී ලංකාවේ නිෂ්පාදනය වන කොම්පෝස් පොහොරත් වටපිටාවේ තියෙන කුණු ටොංගන්නක් එකතු වීම වළක්වන්නට බැරි වෙන්න පුළුවන්.
අපිට වැඩක් නෑ මේ කසලතේ. මේගොල්ලෝ ඉල්ලලා තියෙනවා එස් එම් චන්දසේන මහත්තයා හරහා.
හරි. එස් එම් චන්දසේන මහත්තයල මේක මේ පරිසෙන් දූසනේ මේවා කරන්නේ නෑනේ.
නෑ ඒක අපි දන්නේ නෑ.
හරිද? එතකොට කවුද වාක්‍යන්නේ?
ගබඩා කරන්නේ.
ගබඩා කරන්නේ.
අපි කොල්ලේ
ඉලක්කන්නේ. අපි කරන්නේ මේ ඕක මේ පොටෑසියම් වැඩිනේ. අපි ඒකට කලවම් කරලා හදන්නේ.
දැන් පොටෑසියම් මේ වැඩි කියලා කොහෙන්ද ඔප්පු වෙලා තියන්නේ?
අපි ලැබුණද?
ලැබලින් චෙක් කරලා එනවා
සම්පූර්ණ නෑ මේක තියෙනවා
ඔබට මම කියන්න දුන්නේ ඇත්ත කතාව ඒකද අපේ මේ වරායේ නවත්තලා තිබ්බා අපේ විජේ සරස ප්‍රති කරපු කසල
47
හරි 40ක් තියෙනවා නමුත් අපි දෙක නිදස් කරගත්තේ
ඒ වහරි
ඒවා ඔක්කොම පුච්චන්න තමයි මල්ලි නමුත් අපි ඉල්ලීමක් කළා කැමිට
කවුද අපි කිව්වේ කවුද අපි
තමයි තන් සීරම
මොකද ඉඳා මත
ඉඳා මම මැරිය මන්දස්තම් මම පියෝ එතකොට මල්ලි
ඇයියේ මේ වගේ
මතුමුත්වයේ මත කසලතේ කන්ටේනර් නැවත කොළඹට රැගෙන යන බව රේගු නිලධාරීන් ප්‍රකාශ කළා.
පොරොන්දුනා ලංකාවේ ආර්ථිකය ගැන වාමාංශික මන්ත්‍රීවරයෙකු වන ඩියුග් ගුණසේකර මහතාගේ අදහස් කීපයක් ඔබට ඉදිරිපත් කරන්නට. මේ පසුගියදා සිරස ගුවන්විදුලියේ පැතිකඩ වැඩසටහනකදී ඒ මහතා පැවසූ අදහස්. වාමාංශික මන්ත්‍රීවරයෙක් හැටියට තරමක් වෙනස් අදහස් ඒ මහතා අතින් කියවුණා. ඒකයි අපි හිතුවේ ඔබට ඒ කතාව ගැන කෙටි හැඳින්වීමක් කරන්න.
කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් දෙව් ගුණසේකර මැතිතුමාට සුබදාසන ගුණසේකර මැතිතුමනි
සුබදාසනක්
මුලින්ම දැන් මේ වෙනකොට ලංකාවේ මූල්‍ය තත්ත්වය ඔබ කොහොමද විග්‍රහ කරන්නේ ඉස්සරහා අවුරුද්ද දිහා බලලා?
අසෝක නිදහසෙන් පස්සේ මම අපිනම් අහලා නැහැ දැකලා නැහැ මේ තරම් ප්‍රබල ගැඹුරු ආර්ථික අර්බුදයකට අපි මොන දෙන්නද කියලා. මේ ආගේ පැතිකඩ තුනක් තියෙන මේ අර්බුදේ. එකක් තමයි ගෝලීය ආර්ථිකයේ අවපාතයක් තියෙනවා. එක පැත්තකින් ඒ නිසා බාහන්න වෙල ඉහළෑමක් තියෙනවා ජාත්‍යන්තර වෙළඳපොලේ. ඒක බලපෑමක් අපේ ආර්ථිකයට තියෙනවා. අපේ ආර්ථිකයේ කාලාන්තරයක් තිස්සේ ක්‍රමානුකූලව මෝරමින් ආපු අර්බුදයක් තමයි අද මේ උච්චස්ථානයට වෙලා තියෙන්නේ. මා දකින්නේ එහෙමයි. ඊළඟට ගෝලීය වසං කොරෝනා වසංගතය ඇවිල්ලා මේ ගෝලීය ආර්ථිකයටයි දේශීය ආර්ථිකය දෙකටම බලපෑවා. ඒක හන්ද මෙතන මේ ත්‍රිත්ත අර්බුදයක් ඇත්ත වශයෙන්ම තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක මේ අයවැය සංඛ්‍යාලේකරණයට ඉදිරිපත් කරන උගලන්ගේ කවුරු මුදල්ල මෙතුණත් කොයිතරම් දුරට ඒක යථාර්ථයක් ඒවයි ප්‍රතිපාදන ගන්නා වූ තීරණ ක්‍රියාවට නංගන්න පුළුවන්ගේද කියන එක අමාරු කියන්නේ. මොකද මං සාධක දෙක තුනක් දැම්මොත් අපේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 47යි. දේශීය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 15යි මං අදාගෙන හිටියා හර්ෂා සිල්ලා හිටපු ඇමතුමා කියනවා 16ක් කියලා. එතන ට්‍රිලියන් රුපියල් වලින් ට්‍රිලියන්. ඒක දේශීය රුපියල් වලින් නෑ අරක ඩොලර් වලින්. ඒ නිසා මේක අපි ඇත්ත වශයෙන්ම දැන් කාලාන්තර තිස්සේ අයවැය වලින් කරේ අයවැය අයක් නැහැ. අය වෙනුවට අපි ආදේශ කරන ණය. අරගෙන බැලුවොත් පර්ණ සංඝාලයකන ඔක්කොම හැම ආණ්ඩුවක්ම කරන්නේ නැහැ. අයවැය හිඟයක් එනවා. අන්තිමේදී අය වෙනුවට අපි ණය දානවා. ඒ වේද මම මේ පරණ වාර්තාරමේ කියවල බැලුවා. 78 මේ අලුත් ආර්ථික උපාය මාර්ගයට හැරෙන අයවැය ඉදිරිපත් කරන රොන්ඩිවෙල් 78 අයවැය ඒ අයවැයේදී ඔහු කියන්නේ මට මේ හිඟන්න යන්න බෑ ආධාර සඳහා වාචික ඉංග්‍රීසියෙන් කරපු කතාවේ I cannot be an international beggar. අපි දැන් ඉන්නේ විශේෂ සර්කල් එක විශේෂ චක්‍රයක මේකෙන් පණින්න ඕන. ඉතින් ඒක නිසා අයා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න ඕන. ඒක තමයි කේන්ද්‍රීය කාරණා. මේක මං හිතන්නේ ජයජාදන ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම අවධාරණය කරපු එකක් තමයි එක්ස්පෝර්ට් ඉකොනොමි. ඉතින් ආපෝ දැන් අපි ඇවිල්ලා දෙන කොයි තත්ත්වද කියලා දැන් එක්ස්පෝර්ට් ඉකොනොමිය නේක අපි ඉම්පෝර්ට් ඉකොනොමියක් කරලා දෙනවා. ඒක කියන්නේ අපනයන වගා දෙගුණයකටත් වැඩි ආනයන. බණ්ඩාරනායක මෙතනිය ජයජාදන මහත්මයාට රට බාර දෙනකොට අවසාන වශයෙන් හිටියේ නම්බෙරා මුදල් ලැබෙති. ඊට පස්සේ ටික දහසක් හිටියා වෙනත්
ෆීලික්ස් ටස් බණ්ඩාරනායක
මහත්මයා ටික දහසක් හිටියා. නමුත් අපේ රාජ්‍ය ආදායම දළ දේශ නිෂ්පාදනයේ 24යි. දැන් ඒක ක්‍රමානුකූලව මම අතරමගේ අවුරුදු ගණන් කියන්නේ නැහැ වෙලාව යන තේසා 2013 වෙනකොට 13යි. ඒක මහින්ද රාජපක්ෂ රජය අවසාන බජට් එකේ 13යි.
77 වෙනකොට
124ක් 78
වෙනකොට
24යි. 2013 වෙනකොට 13යි.
ඒ කියන්නේ රටේ මුළු ආදායමෙන් රාජ්‍ය ආදායම
මේ දළ දේශයේ නිෂ්පාදනය GDP එක අර වණ්ඩකරන ආදායම බදු වශයෙන් එන ආදායම ඊළඟට 2019 ඉස්සරාණ්ඩුවේ එනකොට 6යි. දැන් බිංදුවටත් 6ටත් අතරේ.
ඔබතුමා ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කරේ. 100ට 6ටත් අඩු වෙන්න ඕන මේ සැරේ අපේ දළ දේශයේ නිෂ්පාදිතයෙන් රාජ්‍ය ආදායම මෙහෙම තියාගෙන රටකට ඉස්සරහට යන්න පුළුවන්ද?
ඒකනේ මං කිව්වේ අයවැය බුදල්ල මෙතරයා අය වෙනුවට වෙන්න. ඒ කියන්නේ වැය වෙනුවට වැය අය අතර පරදරේ පුරවන්න දැන් අයක් නැහැ. ණය තමයි දින එකමද මේ ඉස්සරත් අය ණය තමයි වැඩිපුර ගනා. දැන් මේ පාර මුළුමනින්ම ණය. ඒ අර්බෝදේ ගැඹුර මේකෙන් තෝරලා තේර ගන්න පුළුවන්.
ටියුගුණසේකර මැතිතුමනි මෙවර අපි ණය අර්බුදේ බරපතලම තැන ඉන්නේ. ලෝකෙත් එක්ක අපේ තියෙන ණය අර්බුදය ඉතාමත්ම තීව්‍රයි. මේකේ ඇතැම් අය කියනවා අපිට ණය ගෙවා ගන්න බැරි වෙයි, ණය එක මාසයක් හරි ගෙවන්න බැරි වුණොත් අපි බරපතල ප්‍රශ්නෙකට යන්නේ කියලා. ඒ කියන්නේ ණය ගෙවා ගන්න බැරි කෙනෙක් බවට රටක් පත් වුණොත් එතන ඉඳලා මුණ දෙන්න තියෙන තත්වය ඉතාමත්ම දරුණුයි. අපි මේ මොහොතේ නොයෙක් දේවල් යෝජනා කරා, ආනයන සීමා කරා, මුදල් නිදහස් කිරීම, රටෙන් එළියට යන මුදල් නිදහස් කිරීම ඉතාමත්ම දැඩි සීමාවලට ගෙනාවා. හැබැයි දැන් ආපහු මේ දොරටු ඇරලා අර ලොකු සීමා කිරීම ඔස්සේ වරාය බඩු හිර වෙලා තිබුණා. අපි දැක්ක ඇතැම් ක්‍රීඩා කණ්ඩායම් වලට රට යන්න බැරි වෙලා ඉන්නවා. ඒ කියන්නේ ඩොලර් 4,000ක් නැති නිසා. දැන් අපි එක මාස කීපයක් එක ප්‍රතිපත්තියක ඉන්නවා. ඊට පස්සේ ඒකට 100ට 180ක් අංශක 180ක් අනිත් පැත්තේ ප්‍රතිපත්ති රාමුවකට දැන් ගිහිල්ලා තියෙනවා. මේක ඔබ කොහොමද කියවන්නේ?
මම කියවන්නේ පළවෙනිෙන් තෝරගන්න ඕන අපේ 1948 ඉඳලා 70 දක්වා ආණ්ඩු වෙනස්කම් දැමුණාට මූලික වශයෙන් අපේ ආර්ථික උපාය මාර්ග තිබුණේ එකක්. පොඩි වෙනස්කම් තිබුණා නමුත් මූලික වශයෙන් ඒ කියන්නේ ආයනයන ආදේශ ආර්ථිකයක් දේශීය නිෂ්පාදනය වැඩි කරන්න. හරිද? දැන් ඒක ලෝක ආර්ථිකයේ වෙනස්කම් ඇති වුණා. නෝලිබල් ආර්ථික ප්‍රතිපත්ති ධර්මයේ ඇවිල්ලා ඒ කාරණා බලපෑවා. ඒක හන්දේ අපේ ආර්ථික උපාය මාර්ගය වෙනස් කරන 78. ඒ 78 වෙනස් වුණා වෙනස්සලා නමුත් රොනිඩි මෙල් දැන් ඕ අයවැය 10ක් ඉදිරිපත් කරා. අන්තිම අයවත් මමත් ඔහුගේ අයවැය විවාදයේදී දෙපාරක් විපක්ෂය වෙනුවෙන් අවසාන කතා කරන්න මට පාරුනේ. ඔහුත් එක හැප්පුණා. ඔහු අවසාන අයවැය ඉදිරිපත් කළා. මාස කිහිපයකින් ඇවිල්ලා මං ගාමයි වාඩි වෙන විපක්ෂේ
දක්ෂිණාංශික දේශපාලන ධාරාව නියෝජනය කරමින් විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ අයවැය වාර්තා 10ක් ඉදිරිපත් කරපු ලංකාවේ ප්‍රකට ප්‍රමුඛ මුදල් අමාත්‍යවරයා ඔහු 1988 දී සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති රාමුවෙන් එළියට ඇවිල්ලා විපක්ෂයේ අසුන් ගන්නෝ. දැන් මේක එක පැත්තකින් දේශපාලනිකව වැදගත්. අනිත් පැත්තෙන් ඒ ආර්ථික ප්‍රතිපත්තිය ඉස්සරහට යන්න පුළුවන් ද කියන එක පිළිබඳවත් දී ගුණසේකර මහත්තයා මතක් කරා වගේම ලොකු සංඥාවක්. ගුණසේකර මහත්තයනි, ඔබ පාර්ලිමේන්තුවේ මේ අයවැය විවාද කරන කාලේ අයවැය සම්බන්ධයෙන් ගැඹුරු සංවාදයක් තිබුණා. දැන් අපි බලනකොට පහුගිය අවුරුදු 3-4 දිහා බලනකොට අයවැය කියන වார்த்தාව පවා වැය පිළිබඳ වார்த்தාවක්. අයවැය කියන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති කොටසක්. එතකොට මේ වගේව අපි කරන්න පුළුවන්ද බැරිද කියලා මෙතන හරි වැදගත්. මොකද අපි තීරණ ගන්නවා කාබනික වගාවට යන්න. ආණ්ඩුව කියනවා මේක ජනප්‍රිය තීරණයක් නෙමෙයි. අපි ගන්න ප්‍රතිපත්තිමය තීන්දුවක්. අපි මේකේ ඉන්නවා. අපි ගේනවා කාබනික පොර ගොවියන්ට දෙනවා මුලදී අමාරුවේ. හැබැයි අපි කරනවා. මේක තමයි ප්‍රතිපත්ති තෝරන්න ඕන. රටට ගැළපෙන ප්‍රතිපත්ති නායකයෝ තෝරන්න ඕන. ජනතාවට තෝරලා දෙන්න ඕන මේකේ තියෙන වාසිය මොකක්ද කියලා. දැන් මේ වගේ දැඩි තීරණ අපි ගන්නව දකින්නවා. හැබැයි ඊට පස්සේ ඒක නැවත සමහර ඒවා වහාමත් සමහර ඒවා ක්‍රමිකවත් ආපසු අකුල ගන්නවා. දැන් මෙන්න මේ తত্ত্বය එක්ක අපි මේ දුබල වෙන ආර්ථිකයත් කර තියාගෙන කොහොමද ඉස්සරහට යන්නේ?
දැන් මතකර පොහොර මේක මම කියන්නේ මේකේ ඉතිහාසය දන්නේ නැත්නම් මේක පොහොර කියන එක ඔය මේ මොනද මේ රසායනික ඒවා තියෙනවනේ ඕක ගොවීන්ට පුරුදු කරන්න දශක ගණනාවක් ගියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මේ ඉතිහාසේ
රසායනික පොහොර පුරුදු කරන්න
ඒගොල්ලෝ ගොම වේවා පිදුරු අරම දාලා කරේ මේ කියලා පන්ති දීලා මමත් ගමේ ආවේ කියලා මම දන්නවා. අර කෘෂිකර්ම නිලධාරීන් ඇවිල්ලා පන්ති දෙනවා
කෘෂි ව්‍යාප්ති සේවය ඔස්සේ
ගොවිය බැරි කියන උගන්නල පන්ති දීලා පුරුදු කරලා පෙන්වන අස්සන්න වැඩි වෙනවා. ඇත්ත සේකෙන් අස්සන්න වැඩි වෙනවා. හරිද? ඒක එක්ස්පෙරිමන්ට් අත්දා බලලා නේ ගේන්නේ. ඒක කරලා දශක හතරක් විතර පුරුදු වෙලා ඉහලා අස්සන්නක් ඇවිල්ලා ඊළඟ මේක ඇත්ත අර්ග කාබන් එක අද තියෙනවත් මේ ක්ලයිමේට් චේන්ජ් අර මේ කාරණාවත් එක්ක ඒක කරන්න අවශ්‍ය වුණත් අපිට මූලික කාරණාවක් තියෙන අපේ නිෂ්පාදනය බිඳ නොවැටෙන්න ඒක සාධක ගන්න එපාය.
අවම වශයෙන් අපේ අවශ්‍යතා ඉටු කර ගැනීම
සඳහා ඒක කරන්න තිබුණා ප්‍රධාන දිස්ත්‍රික්ක හතරක් තියෙනවා. ඒක හරියට ද මාතර ගාල්ල වගේ සමහර තැන්වල ආදර්ශ ඒගොල්ලෝ ටෙස්ට් කරලා බලන්නේ කියලා දෙන්න තුනා ප්‍රධාන කරලා තිය නැතුව කරලා එහෙම
ක්‍රමයට ගොඩට එන්න
ක්‍රමානුකූලව කරන්න දුණා. ඊළඟට දෙන්නේ ජාත්‍යන්තර අධ්‍යක්ෂකව අවශ්‍ය ලබා ගන්න. මේ එක්ස්පෙරිමන්ට් කරලා සාර්ථක වෙනවද කියන එක අපේ රටේ මං හිතනවා කෘෂිකර්ම ඔබතුමාගේ වැඩසටහනවල මම අහගෙන හිටියා පේරාද විශ්වවිද්‍යාලයේ රස මේ පොහොර ගැන තීසිස් ලියපු විශ්වවිද්‍යාල අධිපතිවරුත් ඉන්නවා අපේ රටේ මං හිතන 100ක් විතර ඉන්නවා ඉතින් අපේ විද්වතුන් ගැන අපි හැයල්ල දන්නේ නැහනේ සාකච්ඡා කරන්න ප්‍රතිපත්ති දන්නේ නැමනේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න
අපේ අපේ වැඩසටහනේ අවසාන කොටසට දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ අවස්ථාවේදී අපි හිතනවා ඔබට විශේෂ ඉල්ලීමක් කරන්නට. ඔබ මේ වෙනකොට දන්නවා හෙට නවසීලන්තයේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ ව්‍යාපෘතිය හඳුන්වන්නේ 16th October Super Saturday විදිහට. මෙතෙන්දී සිදු වෙන්නේ මෙතෙක් COVID-19 එන්නත ලබා නොගත් නවසීලන්ත වාසීන් ඒ සඳහා යොමු කරන එක. ඔබට ඒ සඳහා දායක වෙන්න පුළුවන්. ඔබ දන්නා හඳුන්වන මෙතෙක් එන්නත ලබා නොගත් අය ඒ සඳහා යොමු කරවීමෙන් නවසීලන්ත ස්පර් සංවිධානය විදිහට අපි ඔබ හැමදෙනාගේම ඉල්ලා සිටිනවා සුපර් සැටර්ඩේ ගෙට් වැක්සිනේටඩ් ව්‍යාපෘතිය සඳහා ඔබේ සහයෝගය ලබා දෙන්න කියලා. ඉතින් අද අපේ වැඩසටහන අවසන් කරන්නට අපි තෝරාගත්තේ විජය කුමාරතුංගයන්ගේ ගීතයක්. ගංගාධර චිත්‍රපටයේ ඔහු ගැයු ඉතාමත් ජනප්‍රිය ගීතයක්.
දැන් එළඹිලා තියෙන්නේ සමුගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. අද නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් සීසර ලංකා නිෂ්පාදනය ඉදිරිපත් කිරීම සහ පටිගත කිරීම මහින්ද අත්තනායක. සමුගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට ශුභරාත්‍රියක්. ඔබ රුව ජායා